साधना देखो तन्न पंसिल समाधान विम संधा हेम दिनाम नमस्कार एकेन्न बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणी सिक्खापदं समाधियामि अदिन्नादान वीरमणी सिक्खापदं समाधियामि कामेषु मिच्छाचार वीरमणी सिक्खापदं समाधियामि मुसावाद वीरमणि सिक्खापदं समाधियामि सुरामेरय मज्जपमादट्ठान वीरमणि सिक्खापदं समाधियामि नीति सारण सहित पंचशील समादानय मार्गफल निवंपिनीसम हेतुवेवा तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन संपादेत नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स कम्मना वत्तति लोको कम्मना वत्तति पजा कम्म निबंधना सत्ता रतस्सानीव यायति अति गौरवनीय महासंगरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंगतुनि मैं पिंगवत सिलुदेना दम्मे सूदानं वेन्ने लोतुरा बुद्धिरजानन नुहंसे अपि किरहि अनुकंपा विन्देशना कल सद्धर्मे बिंदक श्रवणे करंट एनिसा මුලින්ම හැම දිනාම නොඑක් නොඑක් අරමුණු වල සිත දුවන්නට නොදී බොහෝම උවමනාවෙන් හිත එකඟ කරගෙන මේ මොහොතේදී මේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වතුනි, මම බොහෝම වටිනා දහම් කරුණු ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා, උත්සාහවත් වෙනවා. ඉතින් ඒ දහම් කරුණු ඇත්තටම ලෝකෙ මට්ටමේ, අපි එදිනෙදා ජීවත් වෙන මට්ටමේ මානසික මට්ටමකට ඇහැකට පෙනෙන්නේ නැහැ. බොහොම සියුම් දහම් කරුණු ටිකක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා පැහැදිලි කළේ වෙන මොකුත් නෙමෙයි, හැමදාම ලෝකේ පැවතුණු පවතින, නමුත් හැමදාම ලෝකයට නොපෙනෙන ලෝකයේ ඇත්ත. නැත්තම් හැමදාම පැවතුණු පවතින, ඒත් අපිට නොපෙනෙන අපේ ජීවිතවලම පවතින ඇත්ත. ඉතින් ඒ ඇත්ත දකින්න මොහොතකට මනස විවර කරගෙන, මනස ඉඩ තියාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න කියන කාරණාව මතක් කරනවා. මොකක් නිසාද අපි ඒ තරම් උත්සාහයක්, ඒ තරම් කැපකිරීමක් කරන්න අවශ්‍ය මේ ධර්මය අහන්නට, ඒ තරම් උවමනාවකින් අහන්නේ ඇසිය යුත්තේ කුමක් නිසාද? පින්වතුනි, අපි අද නොදන්නවා වුණාට, අපිට නොපෙනුණාට, නොතේරුණාට සසර ඇති දුක්සහගත බව නිසායි. මේ දුක්සහගත බව, දුක්සහගත මේ සසරෙන් එතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සද්ධර්මය තුලින් ඇති කරගන්න අවබෝධයෙන්. සසර පැවැත්ම ඇති කරන හේතුව නැතිකලොත් තමයි සසර දුක්සහගත පැවැත්ම නතර වෙන්නේ. ඉතින් ඒ සසර පැවැත්ම ඇති කරන හේතුව නතර කරන්න අපිට ධර්මය තේරෙන්න ඕනේ. අපි පුද්ගලයෙක් කෙනෙක් මැරෙනවා, පුද්ගලයෙක් මැරෙනවා, කෙනෙක් ජීවත් වෙනවා, පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන සංකල්පයට යටින් මෙතන දුක් ජීවිතවල ඇතිවීම ඇති වෙන්නේ යම් කිසි හේතුවක් ප්‍රත්‍යක් නිසා නම් ඒ හේතු ඒ ප්‍රත්‍ය අපිට තේරෙන්නට ඕනේ. ඒ ධර්මතාවය නැතිකොලොත් මේ දුක නැති කරන්න පුළුවන් කියන ධර්මතාවය තේරෙන්නට ඕනේ. ඉතින් ඒ ටික තේරෙන්නේ අපිට හොඳට ධර්මය ශ්‍රවණය කළොත්. ඉතින් එහෙම ධර්මය ශ්‍රවණය කළොත් තමයි අපිට මේ සසර දුක්සහගත බවද, දුක්සහගත බවින්ද මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. මම මේ දේශනාව විස්තර විසින් ඉදිරිපත් කරන කලින් ජීවිතයේ දුක්සහගත ස්වභාවය ගැන පවතින පොඩි කතාවක් කියන්නම්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ විශාලා මහනුවර ලිච්ඡවි රජවරු රජකම් කළේ. එතන සමුහ ආණ්ඩුවක් තිබුණේ, 7000ක් රජවරු හිටියා. එක ප්‍රදේශයක රජකම් කළේ අම්බසක්කර කියලා රජ කෙනෙක්. ඉතින් මේ අම්බසක්කර කියන රජුරුවන්ගේ පාලන ප්‍රදේශයේ නගරේ කඩ ගොඩක් තිබුණා. ඔය අතර එක ආපනශාලාවක් කඩයක් තිබුණා. ඒ කඩේ වෙළඳ මහත්තයා හරීම දැහැමි, හරීම මටසිලුට වචන කතා කරන, හරීම ගුණහපත් කෙනෙක්. කිසිම වෙලාවක කෙනෙකුගේ හිත රිදෙන්න කිසිම දෙයක් කියන්නේ නැහැ. ඉතින් ලෝක සමාජයේ ඇසුරු කරනකොට නොයෙක් විදිහේ චරිත තියෙනවා. වෙලාවකට මෙයාට ප්‍රශංසා කළා යනවා, වෙලාවකට බයිනවා. ඒත් ඒ හැම කෙරෙහිම උපේක්ෂා සහගත මනසින් ජීවත් වෙන්න මෙයා පුරුදු වෙලා හිටියා. ඉතින් මේ වෙළඳ මහත්මයාගේ වෙළඳ සැල ඉස්සරහා පාර මඩ වෙලා ලොකු මඩවලක් තියෙනවා. ඉතින් මෙයා කඩේ ඉන්නකොට මෙයාට පේනවා ගොඩේ දෙනෙක් හොඳට ඇඳුම් පැළඳුම් ඇඳගෙන යනවා. මඩ තැවරිලා ඒව ජරාවාස වෙනවා. ඒ වගේම සමහර අය මඩේ ඇද වැටෙනවා. ඉතින් මෙයා ගෙදර ඉඳලා උදේ තමන්ගේ ආපන ශාලාවට කඩේට එන ගමන් මග හම්බ වුණ හරකෙක් මැරිලා සුදු පාට වෙච්ච ඔලු කට්ටක් තියෙන ගව ඔලුවක්. මෙයා ගෙනල්ලා අර මඩවලෙන් එක දැම්මා. ඒක පාගගෙන මිනිස්සුන්ට එතර වෙන්න, මඩ තැවරෙන්නේ නැතුව ඇඳුම් වල එතර වෙන්න කියලා. ඉතින් මේ වගේ අනිත් අය ගැන ඉතා චූටි දීපවා හිතලා පරහිතකාමීව කටයුතු කරන කෙනෙක්. ඉතින් මේ වෙළඳ මහත්මයාට ඥාති පුත්‍රයෙක් හිටියා, තමන්ගේ සහෝදරියකගේ පුතෙක් බෑන කෙනෙක්. ඉතින් මේ තරුණ ළමයා ලොකු වෙලා අනිත් යාළුවොත් එක්ක නොයෙක් වැරදි වැඩ කරන්න බැහි වෙලා පස්සේ මෙයා හොර කණ්ඩායමකට එකතු වුණා. හොර කණ්ඩායමකට එකතු වෙලා ගෙවල් රැයට ගෙවල් බිඳලා බඩුමුට්ටු හොරකම් කළා. ගෙනල්ලා අර මාමාගේ ගෙදර තමයි තියන්නේ. නමුත් අනේ මාමා දන්නේ නැහැ ඒවම කුතයා කඩේ වැඩට යනවා අපහු ගෙදර එනවා. ඉතින් එක්තරා දවසක් ගෙයක් බිඳින්න ගියාම රාජපුරුෂයෝ වට කරනවා. හොරු ටික හොඳ දක්ෂ නිසා හොරු පැනලා යනවා. මේ ළමයාව අහු වෙනවා. ඊට පස්සේ එයාට ගහනකොට කෝ මෙච්චර කල් හොරගම් කරපු බඩු කිව්වහම අහවල් තැන තියෙන්නේ කිව්වහම ඔන්න මාමාගේ ගෙදරට එක්කගෙන ගියා. ගියාම බඩු හම්බ වුණා. ඉතින් රාජපුරුෂයෝ හිතුවා මේ හොරකමට අනුබල දෙන්නේ මේ කඩේ අයිති කෙනා තමයි මාමා තමයි කියලා එයාවත් වර්ධිකාරයක් කළා. රජ්ජු රෝගාවට යොමු කළා. රජ්ජුරුව මොකද කරන්නේ, අර වැරද්දට අනුබල දුන්නු නිසා අර මාමාට නියම කළා හිසගසල මරලා දාන්න. ඊට පස්සේ හොරකම් කළ නිසා අර තරුණයාට නියම කළා වද වේදනා විඳලා මැරෙන්න ටික ටික උල උඩ ඉඳවන්න කියලා. උලක් කුල් කළා ඒක උඩ ඉඳවන්න. ඊට පස්සේ ඒක කට වේරලා තියනවා. ටිකෙන් ටික ටිකෙන් ටික තමයි වේදනා විඳ විඳ ශරීරය පසා කරගෙන යන්නේ. ඉතින් මෙහෙම දවස් ගානක් උල උඩ ඉන්නවා. දැන් අර මාමා මැරිලා ගිහිල්ලා එයාගේ සුචරිත ධර්මය නිසා එක්තරා විමාන දේවතාවෙක් වෙලා උපන්නා. ඉතින් එයා අර මිනිස්සයන්ට මඩ තැවරෙන්නේ නැතුව යන්න මඩේ ගව හිසක් දාපු එකට ආජානීය වෘෂභයෙක් දිව්‍ය යානාවක් පහළ වුණා. ඉතින් මෙයා තරුණ කාලේ යාළුවෝ එක්ක නාන්න ගිහිල්ලා හොරකමටත් නෙමේ විහිළු අදහසින් සිනහ වෙන අදහසින් යාළුවෙක්ගේ ඇඳුම් ටික හංගලා තියෙනවා. ඒකේ අකුසලයට ඇඳුම් නැහැ. දිව්‍ය විමානයක්, දිව්‍ය සම්පත් තියෙනවා, දිව්‍ය වාහනයක් තියෙනවා. නමුත් ඇඳුම් නැහැ. ඉතින් මෙයා මාමා ගිහිල්ලා ඒ වගේ දිව්‍ය ලෝකෙ උපන්නා, විමාන ලෝකෙක. දැන් බෑන හොරා උල උඩ ඉන්නවා. ඉතින් හැමදාම රාත්‍රියේ දවසක් දවසක් ගාන දැන් අර උල උඩ ඉන්න මිනිස්සයා හැම වෙලෙම කල්පනා කරනවා, අනේ මගේ තියෙන කර්මකාරකම, මේ වේදනාව විඳ විඳ ඉන්නවා, මාව මැරෙන්නේ නැහනේ, අනේ මාව ඉක්මනට මැරෙනවා නම් කොච්චර හොඳද, අනේ මට මැරෙන්න විදිහක් නැහනේ, මේ වේදනාව විඳ විඳ ඉන්නවට වඩා මැරෙන්න තියෙනවා නම් කොච්චර වටිනවද කියලා. ඉතින් අර තමන්ගේ මාමා මොකද කරන්නේ, මාමට තේරෙනවා මෙයා හිතන සිතුවිල්ල. හැමදාම දවස ගානේ ළඟට ඇවිල්ලා කියනවා, ඔබ මැරෙන්න හිතන්න එපා, ඔබ ජීවත් වෙන්න හිතන්න, ඔබේ මරණයට වඩා ඔබේ ජීවත් වීමම වටිනවා, ජීවත් වීමම ශ්‍රේෂ්ඨයි. ඒ නිසා අනවේ මම ජීවත් වෙන්නේ නැහනේ, මම ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතන්න, ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න, ජීවත් වෙන්න ධෛර්යය ගන්න, කොහොම හරි ජීවත් වෙනවා බේරෙනවා කියන තැනකින් උත්සාහවත් වෙන්න කියා යනවා දවසක් දවසක් ගන්න. ওই කාලේ රජවරුන්ගේ සිරිතක් තිබුණ වෙස්වලාගෙන රාත්‍රියේ කාලෙදී ඇවිදිනවා ගං නියං ගං වල රජුරවන්ට හෝ රාජ්‍යයට හෝ දොස් කියනවද අඩුපාඩු තියනවද කියලා බලන්න. දවසක් මේ අඹසක්කර රජුරෝ රෑ වීදි සංචාරය යනවා හොරෙන් වෙස්වලාගෙන යනකොට ඔය සොහන ගාමී යනවා. මෙයාට අර උල උඩ මිනිසියා කෙඳිරි ගන්නකොට සද්දයක් ඇහෙනවා. පින්වත ඔබ මැරෙන්න හිතන්න එපා ජීවත් වෙන්න හිතන්න, මැරෙන්න එපා ජීවත් වෙන්න හිතන්න කියන සඳ. රජුර නතරලා බලන රූපයක් පේන්නේ. එපාර අහනවා ඔබ කවුද කියලා. ඊට පස්සේ කියනවා මම මේ විමන් දේවතාවේ. ඊට පස්සේ කියනවා ඔබ පේන්නේ නැහැ, පේන්නේ නැහැ කියනවා. මට පේන්නේ නැ විදිහක් නැ, ඇඳුන් නැ කියනවා. ඊට පස්සේ ඇයි ඔබ මෙයාට ජීවත් වෙන්න එපා මැරෙන්න කියලා, මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා කියන්නේ? මේ උළුවෙඩේ ඉන්න මිනිස්සයා ඔයාගේ හතුරෙද්ද කියලා අහනවා. මොකද මෙයා ඔච්චර දුක් විඳිනවා බලන්න ඔයා කැමතිද? මෙච්චර දුක් විඳින මිනිස්සෙකුට මැරෙන්න එපා කියලා කියන්නේ එයා දුක් විඳින ගාන ඔයාට සතුටක් දැනෙනවද කියලා. ඊට පස්සේ කියනවා රජතුමනි, උළුවෙඩේ ඉන්නේ මගේ ඥාති පුත්‍රයෙක්. මම ගොඩාක් එයාට ආදරේ. ඉතින් හතුරුකමට නෙමෙයි මිතුරුකමින්ම ආදරේ හින්දමයි මම කියන්නේ මැරෙන්න එපා ජීවත් වෙන්න කියලා කියනවා. ඊට පස්සේ ඒක පුදුම ආදරයක් නේ. මෙච්චර දුක් විඳින කෙනෙකුට තවත් දුක් විඳින්න ජීවත් වෙන්න කියන මැරෙන්න එපා කියන එකට හේතුව මොකද? මෙතනින් මගෙන් අහන්න එපා, මම ටිකක් එහාට ගිහිල්ලා අහන්න කියනවා. මොකද මේ මං කියන දේ ඇහුණත් මෙයාට ජීවිතයේ බොහොම යන්තම් තියෙන්නේ, ජීවිතය අතහැරෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ටිකක් පැත්තකට ගිහිල්ලා ඇහුවාම කියනවා මෙයා හිතන දේත් මට පේනවා. මැරිලා මෙයා ආපහු උපදින තැනත් මට පේනවා. මෙයා මැරුණොත් ගිහිල්ලා උපදින්නේ අවීචි මහ නරකේ. අවීචි මහ නරකේ උපදින විඳින දුකට සාපේක්ෂව මේ උල උඩ ඉන්නවා කියන්නේ දිව්‍ය විමානයක ඉන්නවා වගේ. ඒ නිසා මම මේ දෙපැත්ත පේන හින්දායි මෙයාට කියන්නේ මැරෙන්න එපා ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න කියන කාරණාව කියන්නේ කියලා අර ප්‍රේතයා මතක් කරනවා. එතකොට කොහොම හරි මේ ප්‍රේතයාගේ වචනය අදහන විශ්වාස කරන ක්‍රමයක් හොයාගෙන ප්‍රේතයාට ඇඳුම් ලැබෙන විදිහත් උඩ ඉන්න කෙනා නිදහස් කරලා පස්සේ යා මහන වෙනවා කියන කතාව මේක දිගට තියෙනවා. නමුත් මම මේක මතක් කළේ පින්වතුනි ධර්මයේ ඒ කතාව වලින් පෙන්නනවා අවීචයේ තියෙන සසර දුකයි කියන බුදුරජාණන් වහන්සේ මේ අපි ඉපදිනවා ලෙඩ වෙනවා මහලු වෙනවා කියන තැනකින් විතරක් හින්දනන් නෙවෙයි. අපිට නොපෙනුනාට පින්වතුනි උල උඩ ඉන්න එක දිව්‍ය ලෝකෙක ඉන්නවා වගේ කියලා පෙන්නනවා අවීචි මහා නරකේ ඒ දුකට සාපේක්ෂව. නමුත් අද අපිට වචන ඇහුනට ඒකේ බරසාරකම නොතේරෙන නොපෙනෙන නිසා අපි බය නැතුව ඉන්නේ. උණු වතුර එකක් ඇඟේ හැලුනහම මෙන්න මෙච්චරයි කියලා කිව්වොත් ඔව් ලොකු වේදනාවක් වෙන්න ඇති කියලා හිතන්න පුළුවන්. නමුත් ඇඟේ හැලෙනකොට ඇති වෙන වේදනාව කවදාවත් හිතලා කෙනෙකුට දැනෙන්නේ නැහැ. අන්න එතනයි මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. දුක කියන එක ගැන කොච්චර කතා කළත් ඒක උඩින් බේරිලා යන්නේ ඒක අපේ ජීවිතේ අද සිහි කරන්න පුළුවන් අත්දැකීමක් නොවුණු නිසායි. නමුත් පින්වත්තුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබඳු අවීචය, එබඳු දුක උපදින සතර අපාය ධර්මය නොදන්නා ලෝකයට හරියට ගෙදර වගේ කියලා පෙන්වන්නේ. ඉතින් මේ වගේ දුක්සහගත සසරකයි අපි ඉන්නේ. එබඳු දුක්සහගත සසරෙන් අපිට මිදෙන්න පුළුවන්කම ලැබෙන්නේ මේ සද්ධර්මය අවබෝධ වුණොත්, අවබෝධ කරගත්තොත්. ඉතින් අන්න එබඳු දුක්සහගත සසරෙන් එතර වීම සඳහා තියෙන එකම පහුර නිසායි, තියෙන එකම තොටුපොළ මේ සද්ධර්මය නිසායි අපි මේ ධර්මය මනාව ඇසිය යුත්තේ, මනාව සිහිකට යුත්තේ. ඕගලන්ට හිතෙනවා ඇති සමහර විටක එහෙම කිව්වට ඕවා සමහර විට බොරු කතා වෙන්න පුළුවන්. කවුද දන්නේ ඌ ඇත්තද කියලා සමහර විට තර්කානුකූලව හිතන කෙනෙකුට හිතෙන්න පුළුවන්. හොඳයි, ඒ අපාය නොපෙනෙනවා නම් ඒකත් පැත්තකින් තියන්න, ඒක විශ්වාස නොකරනවා නම් ඒකත් පැත්තකින් තියන්න. එකම එක කාරණාවක් දිට දෙමේ, දිට දමව මෙලොවම තියෙන එකම එක කාරණාවක් දිහා බලන්න හොඳට. ඔකුලයි ජීවත් වෙන්න කියන කාරණාව උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කරලා සමහරට රෑ ඉඳන් එළි වෙනකම් වැඩ කරලා ඕගොල්ලෝ හොයන්නේ මොකද්ද කියලා බලන්න. මේ හොයන්නේ නිදුක් බව නෙමෙයිද කියලා බලන්න. මේ මහන්සි ගන්නේ දුක නැති කරන නෙවෙයිද කියලා බලන්න. මේ මහන්සි ගන්නේ සැප සතුට දෙක ලබා ගන්න නෙමෙයිද කියලා බලන්න. හම්බ වෙලා තියනද ඕගොල්ලෝ හොයපු සැප මෙච්චර කාලයක්? හම්බ වෙලා තියනද ඕගොල්ලෝ හොයපු සැප සතුට මෙච්චර කාලයක්? පුළුවන් වෙලා තියනොද දුක කියනක ජීවිතෙන් අයින් කරන්න? හැමදාම ඕගොල්ලෝ සැප හොයන අය වෙලා තියනවා මිසක සැප විඳින අය වෙලා තියනවද? මැරෙන කම්ම කරන්නේ සැප විඳින්න සැප හොයනවා. එකතු කළා එකතු කළා තියලා විඳින්න වෙලාවක් නැහැ, මැරිලා ආයෙත් එහා පැත්තෙන් පටන් ගන්නවා. ඉතින් නුවණක් තියෙන කෙනෙකුට අනන්ත සංසාරේ නොපෙන්න දුකෝනේ නැහැ. මේ ජීවිතේ ජීවත් කරගන්න ආහාර පාන ටික හොයාගන්න, ජීවිතේ ජීවත් කරන්න මේ දරණ උත්සාහය ඇති මේ කෙනෙකුට කලකිරෙන්න අවශ්‍ය නම් සුදුසු නම්. ඉතින් මෙතෙන්දි මම මතක් කරන්නේ බුදුදහමෙන් පෙන්වන්නේ පරලොව කමක් නෙමෙයි, මෙලොවම දුක කියන එකෙන් මිදෙන මාවතක්. ඒ නිසා සියලුම දුකෙන් මිදෙන්න පුළුවන් දර්ශනයක් මරණයෙන් පස්සේ නෙමෙයි, මරණයට හිමිකාරයෙක් කියන මේ ජීවිතේම මරණයෙන් මිදෙන මගක් පෙන්වන බුදුරජාණන් වහන්සේ. මරණයෙන් පස්සේ නෙමෙයි, ලෙඩ රෝගයට ගොදුරු වෙච්ච මේ ජීවිතය තුළම ලෙඩ රෝග වලට පත් නොවන ජීවිතයක්, මහලු වෙන සෝභාන්යුක්ත මේ ජීවිතය තුළම මහලු නොවන ධර්මතාවයක්, තව පැත්තකින් කිව්වොත් අජර අමර ජරාවක් මරණයක් නැති මානසික මට්ටමක්, නැත්තම් ජරා මරණ දුක ස්පර්ශ නොවන දුකෙන් දුක් විඳින්න වෙන්නේ නැති ඒ තැනක් බුදුරජාණන් වහන්සේ පෙන්වන ජීවත් වෙද්දීම. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අප්‍රමාදෝ අමත පදං. අප්‍රමාදය කියන්නේ නොමරීමට වචනයක්. ප්‍රමාදෝ මච්චුනෝ පදං, ප්‍රමාදය කියන්නේ මරණයට වචනයක්. අප්‍රමත්තා නමි යන්ති, අප්‍රමාදව කටයුතු කරන කෙනා මැරෙන්නේ නැහැ. ප්‍රමාදෝ යේ පමත්තා යත මත, යමෙක් ප්‍රමාදව කටයුතු කරන ජීවත් වුණත් මලමිනී ටිකක් වගේ ජීවත් වුණත් මලමිනී ටිකක් විතර. එයා මිනිසෙක් වෙලා කරගන්න ඕනේ ටික කළගත්තේ නැහැ. මැරෙන සසරට හිමිකාරයෙක් වෙලා ඉන්නවා මිසක, මැරිච්ච මිනිහෙක් ඉන්නවා වගේ ඉන්නවා මිසක එයා මරණයට යමක් කරගත්තේ නැහැ. ඒ නිසා බුදුදහමෙන් පෙන්වන්නේ මරණයෙන් පස්සේ ලබන විමුක්තියක් නෙවෙයි කියන කාරණාවත් පෙන්වනවා. මම මෙතන ඉඳන් විස්තර කරන්න යන දහම් කරුණු ගොඩාක් සමහර විට ගැඹුරුයි. ඒ නිසා හොඳට ශ්‍රවණය කරන්න කිලත් මතක් කරනවා. ධර්මයේ සඳහන් වෙනවා කම්මන වත්තති ලෝකෝ කම්මන වත්තති පජා. මේ ලෝකේ කර්මය නිසායි පවතින්නේ. කම්මන වත්තති ලෝකෝ, මේ ලෝකය කර්මය නිසා පවතිනවා. කම්මන වත්තති පජා, මේ සත්ව ප්‍රජාවත් කර්මය නිසා පවතිනවා. එතකොට කම්ම නිබන්ධන සත්ත රතස්සා නීව යහයති. උපමාවක් පෙන්නනවා බුදුරජාණන් වහන්සේ. යම්සේ කරත්තයක රෝදය ගැලවෙන්නේ නැති විදිහට හයි කරලා තියෙන අර යකඩ ඇනේ, ඒකට කියන කඩ ඇනේ කියලා. ඒ කඩ ඇනේ නිසා කරත්තේ බොහෝ දුර යනවා. ගැලවෙන්නේ නැතුව කඩ ඇනේ තියෙනකම් රෝදේ බොහෝ දුරට යනවා. ඒ කඩ ඇනේ ගැලවුවොත් කරත්තේ වැඩි දුර යන්නේ නැහැ. ඒ වගේ කම්ම නිබන්ධන සත්ත කර්මයෙන් බඳුන සත්වයෝ රත්යේ කඩ ඇනේ වගේ කර්මයෙන්ම යනවා. කර්මය නැමැති කඩ ඇනේ ගලවන්න පුළුවන් නම් කෙනෙකුට මේ සංසාර ගමන අවසන් වෙනවා. ඉතින් මම අද ඕගොල්ලන්ට එක කාරණාවක් කියලා දෙන්න උත්සාහවත් වෙනවා. කර්ම රැස් වෙන්නේ කොහොමද, කර්මක්ෂය කරන්නේ කොහොමද කියන කාරණාව ජීවිතෙන් පෙන්වලා දෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් මේ සිද්ධාන්තය ගොඩක් ගැඹුරු ස්වභාවයක් තියෙන්නේ. ඇත්තටම ශුන්‍යතා පටිසංයුක්ත ශුන්‍යතාවේ හා යෙදිච්ච දර්ශනයක්. එනිසා බොහොම තීක්ෂණව හිත යොමු කළ යුතුයි මේ කාරණාව තේරුම් කර ගන්නට. පින්වතුනි, කර්මය කියන කාරණාව නිසා ලෝකයක් සත්ව වර්ගයක් පවතින්නේ. රත්යේ කඩයනේ වගේ මේ සත්වය කර්මෙම යනවා. එතකොට කර්මය නැමැති කඩයනේ ගලවන්නට ඕනේ. එතකොට එහෙනම් ඉස්සෙල්ලා අපි කර්මය කියන්නේ මොකක්ද? කර්ම රැස් වෙන්නේ කොහොමද කියන කාරණාව දැනගෙන තියන්නට ඕනේ. එතකොට කර්මක්ෂය වෙන්නේ, කර්මක්ෂය කරන්නේ කොහොමද කියන කාරණාව දැනගෙන තියන්නට ඕනේ. ඒ ටික දන්නවා නම්, ඒ ටික දකිනවා නම්, ඒ දැනීම, ඒ දැකීම අපි සන්තකේ තියෙනවා නම් අපිට තේරෙනවා මේ කර්ම රැස් කරගත්තා. දැන් මේ විදිහටයි කර්මක්ෂය වෙන්නේ, කර්ම ලෙහෙන්නේ, කර්ම නැති වෙන්නේ. අපිම දැන දැන අපිම බැඳෙන දැල අපි වියා ගන්නවා. අපිව බැඳෙන්නේ නැති විදිහට අපි දැල ලෙහෙනවා කියලා අහුවෙන්න හෝ බැඳෙන එක දැන දැන කරන්න පුළුවන්. තව පැත්තකින් ගත්තහම මේ කර්මයට නැත්නම් සංඛාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උපමාවක් තියෙනවා. මොකද්ද? පටපණුව වගේ කියලා. පටපණුව කියලා කියන්නේ පින්තුණි, ඔය පටරෙදි ගන්න අපි මල්බෙරි ගස් වල හැදෙන පණුව ඉන්නේ. ඒ පණුව තමන්ගේම නූල් වලින් කෝෂයක් හදනවා. හදලා වට කරලා බැඳලා, මොකද එයා පණුව සමනලයක් වෙන්න. අහිංසක ප්‍රාර්ථනාවක් තියෙන්නේ. එයා කෝෂයක් හදලා බැඳලා පුංචි දොරක් තියලා කෝෂේ බඳිනවා. බැඳලා ඒ දොරෙන් ඇතුළට ගිහිල්ලා ඉතුරු ටිකත් වහනවා. වහගෙන සමනලයක් වෙන්න ඉන්නේ. ඉතින් පටපණුව විසින් වියපු ඒ කෝෂය නිසාම පටපණුවට මැරෙන්න වෙනවා. මොකද පටරෙදි ලියන්න ඒ මිනිස්සු මොකද කරන්නේ? එහෙම පටපණුව විසින්ම හදපු කෝෂ ටික තම්බලා ඒකේ නූල් අරගෙන තමයි එතකොට පණුවත් එක්කම තැම්බෙන්නේ, මැරෙන්නේ. තම්බලා පටරෙදි ලියන්නේ. ඒ නිසායි බුදුදහමේ පටරෙදි තහනම් සිවුරු වලට ගන්නත්. ඉතින් පටපණුව තමන් විසින්ම වියපු දැලේ පැටලුණා වගේ, කෝෂේ බැඳුණා වගේ ලෝකයා නොදන්නා කමින් බැඳගන්න, ඇති කරගන්න කර්මය නැමැති දැලේ ලෝකයම පැටලෙනවා. ඉතින් ඒක කෙනා කෙනාටම මේ පැටලීම ලියා ගන්න පුළුවන්කම වෙන්නේ. මෙතනදී අවිද්‍යාව හේතු වෙනවා. මොකද්ද? තව පැත්තකින් ගත්තොත් අවිද්‍යාව කියන්නේ, කර්මය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. කර්ම ක්ෂය වෙන්නේ කොහොමද දන්නේ නැහැ. අවිද්‍යාව පත්‍ය සංකාර, ඒ නොදන්නා කම කර්ම රැස් කරගන්න හේතු වෙලා ගොඩක් ඈතක නැහැ, එකතැන තියෙන්නේ. එතකොට එහෙනම් අපි බලමු කොහොමද කර්මය කියලා කියන්නේ කියලා. කර්මය කියලා කියන්නේ ඉස්සෙල්ලා අපි දැනගන්න වෙනවා විපාකය කියන එකට. හැමදාම ලෝකේ තියෙන පින්වතුනි හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා. ඵලය ආපහු හේතුවක් බවට පත් කරගන්නවා. ඵලයමයි හේතුවක් බවට පත් කරගන්නේ. ආපහු හේතුව නිසා ඵලයක් ඇති වෙනවා. ඵලය ආපහු හේතුවක් කරගන්නවා. මෙන්න මේ න්‍යාය පොදුයි අචේතනික වස්තුන්ටත් සචේතනික වස්තුන්ටත්. අපි මම මගේ කියන තැනකද තියෙන හේතුඵල ධර්මයක්. අපේ ජීවිතයේ පින්වතුනි පුරාණ කර්මය නැමැති හේතුවක ඵලයක්. එතකොට ඒ ඵලය කොතෙන්ටද? ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ස්පර්ශ ආයතන හැදෙන තැන දක්වාම ඵලයක්. මම ඒක ඔයගලන්ට පොඩි උපමාවකින් කියන්නම්. පින්තුනේ අඹ ඇටයක් වගේ දෙයක් ගත්තොත් අඹ ඇටේ පොළවේ හිටවුවාම තෙතමනේ තියෙන පස් තියෙන තැනක අඹ ඇටේ යටකලොත් මේ අඹ ඇටෙන් හැදෙනවා පින්වතුනි පොඩි බීජයක් අංකුරයක්. අඹ ඇටෙන් කෙරෙන්න පුළුවන් උපරිම වැඩේ අඹ ඇටෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් උපරිම දේ අඹ ඇටෙන් අනුග්‍රහය දක්වලා තියෙන්නේ පැලයක් හදනවා කියන තැනට විතරයි. එතනින් එහාට අඹ ඇටේක ක්‍රියාවක් විද්‍යමාන වෙන්නේ නැහැ. අඹ ඇටෙන් කලේ පොඩි පැලයක් හැදෙනවා. මේ පොඩි පැලේ පොළවේ තියෙන ඕජාසාරයත් අරගෙන ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වැඩෙනවා. වැඩිලා ගහ ලොකු වෙන අතුයි තියෙනවා. අතුයි තියාවට පස්සෙත් පොළවේ තියෙන ඕජාසාරය අරගෙන මේක හොඳට මුහු කරනවා. හොඳට මුහු කිරුවට පස්සේ බාහිර තියෙන පරාග පෝෂණයත් නිසා මල් හැදිලා නැටි හැදිලා ගෙඩි හැදෙනවා. ඔන්න මේ ගෙඩි හැදෙන තැන දක්වාම අයිති ඒටි ඉස්සෙල්ලා අඹ ගහේ හැදුණු අඹ ගෙඩියුල තිබුණු අඹ ඇටේ එතන බීජය. ඒ අඹ ඇටේ හිටෙව්වට පස්සේ ඔන්න දැන් අලුතෙන් පැල කරපු තැන අඹ ඇටේ ගහක් මොටෙයියෙක් බීජයක් හැදුණා. ඒ කියන කඳ හැදුවා. කඳේ අතුයිති හැදුණා. අතීතු වල නැටි හැදුණා. නැටි වල ගෙඩි හැදුණා කියන තැන දක්වාම අකණ්ඩ සම්බන්ධතාවකින් යුක්ත ඵලයක් තියෙනවා. ඒ වගේ පින්වතුනි අඹ ඇටේ පොළොවේ හිටෙවුවා වගේ තමයි ප්‍රතිසන්දි විඥානයේ මව කුසකට බැසගත්තට පස්සේ ඊට පස්සේ අඹ ඇටෙන් කෙරෙන උපරිම වැඩේ කළා තියෙන්නේ ගහක් පැලයක් මොටෙයියෙක් හැදෙන ටික විතරයි. විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපෙට බැසගත්තට පස්සේ ඒ සිතෙන් කෙල්ලා තියෙන උපරිම දේ නාම රූප හදනවා කියන ටික විතරයි. ඒ සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය සකස් වෙන්න කටයුතු කළා විතරයි තියෙන්නේ. විඥානයේක සිතක ගතියක් පැවැත්මක් එතනින් එහාට දකින්න එපා. ඒක වැරදි දැක්කොත්. අඹ ඇටෙන් ඉතිරියක් අවශේෂ කරුණක් අවශේෂ ක්‍රියාදාමයක් දකින්න එපා. ගහක් මුටියේ හැදෙනවා කියන තැන ඇරෙන්න. ඊට පස්සේ ඒ වගේ විඥානය නිසා ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තාම නාම රූප වෙනවා කියන තැන නාම රූප දෙක හදන්න වැය වෙලා දැන් මේ සිත අර ඇටේ අඹ ගහ හදන්න වැය වෙලා අඹ ගහ තුල ඇටේ නැහැ. මේ නාම රූප තුල විඥානය නැහැ. නාම රූප කියන එක විඥානය කියන එක ප්‍රතිසන්දි සිත කියන එක වැය වෙලා තමයි නාම රූප කියන ටික සිතේ තියෙන නාම ධර්ම වලට අනුව රූපය හැදෙනවා. දැන් මේ නාම රූප දෙකේ වර්ධනයට මෙහෙන් කන බොන ආහාරයෙන් හැදුණු ආහාරයේ උදව් වෙනවා රූපය හැදෙන්න. පොඩි ළමෙක් ලොකු වෙනවා කියලා කියන්නේ මේ නාම රූප දෙක තමයි වර්ධනය වෙන්නේ. මුලදී අතුයිති නැ මොටෙයියෙක් විතරයි පොඩි අංකුරයක් විතරයි. ඒ වගේ මේ නාම රූප දෙකේ පුංචිම කාලේ අතුයිති නැහැ. බීජ කලලේ තියෙන තැන ඉඳලා අතුයිති නැහැ. නිකන් අංකුරයක් විතරයි තිබුණේ. ටික ටික වැඩෙන්න වැඩෙන්න අතුයිති ඇති වුණා වගේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ අතුයිති ටික බෙදුණා. අතුයිති බෙදිලා මේ ගහ තවත් මොහොරලා හැදුණා. ඒ වගේ විඥානය නිසා ගහ හැදුනා වගේ දකින්න නාම රූප, ගහ ලොකු වෙනකොට අතුයිති බෙදුනා වගේ දකින්න නාම රූපච්ච සලායතන. ඊට පස්සේ අතුයිති බෙදුනත් ගෙඩි හැදෙන්නේ නැහැ. මේක හොඳට මොහු කරන්න ඕනේ. ඒ වගේ ඉද පරිපක්කිත ආයතනනම් මේ ආයතන මොහු කරා යෑමෙන් පස්සේ ඔන්න චක්කුම් පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං සෝතම් පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං කියලා මේ ආධ්‍යාත්මික ආයතන ටික හැදුනට පස්සේ දැන් විඥාන නාම රූප සලායතන වෙලා ආයතන ටික හැදුනහම බාහිර රූප ශබ්ද ස්පර්ශ වීම නිසා වේදනාව ඇති වෙනවා. දැන් අනිත් පැත්තට බලන්න අර අඹ ගහේ අඹ ගෙඩිය ආйти කොහාටද කියලා හොඳට බලන්න. අපි අඹ ගෙඩිය කඩලා අතට අරගෙන කියනවා අඹ ගෙඩිය මගේ කියලා, අඹ ගෙඩිය මට කියලා. නමුත් අඹ ගෙඩිය මටද, අඹ ගෙඩිය මගේද, අඹ ගෙඩිය ආйти කාටද කියලා විපරිත නැති මනසකින් බලන්න. අඹ ගෙඩිය ආйти ඒකේ පැවැත්ම බලනකොට අනිත් පැත්තට බලන්න ඕනේ. අඹගෙඩිය අයිති පින්වතුනි නැට්ටට, නැට්ට අයිති අතු ඉති වලට, අතු ඉති ටික අයිති කඳට, කඳ අයිති අඹ ඇටේට. ඒක වෙන් කරන්න බෑ. අඹ ඇටේ ඉඳලා ගෙඩි හැදෙනවා කියන තැන දක්වා අඛණ්ඩ සම්බන්ධතාවයක් තියෙනවා. අඹ ඇටේ නැති වුණොත් ගෙඩිත් නැහැ කියන තැනකින්. අඹ ඇටේ ඉඳලා කඳ නැතුව අතු ඉති ගෙඩි තියෙනවා කියලා යෙදෙන්නේ නැහැ. අඹ ඇටේ තියෙනවා කඳක් තියෙනවා අතු ඉති නැතුව ගෙඩි හැදෙනවා කියලා යෙදෙන්නේ නැහැ. අඹක් තියෙනවා ගහක් තියෙනවා ඇටෙත් තියෙනවා ගහක් තියෙනවා අතු ඉතිත් තියෙනවා නැටි නැහැ ගෙඩි තියෙනවා යෙදෙන්නේ නැහැ. ඒ වගේ විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික වේදනාව ගෙඩි වගේ, ස්පර්ශය නැට්ට වගේ, ආයතන අතු ඉති වගේ, නාම රූප කඳ වගේ, විඥානේ අඹ ඇටේ වගේ. අනිත් පැත්තට යන්න. ඕගලන්ට ඇහෙන් රූපයක් බලලා සැප වේදනාවක් උපදිනෝ නම් ප්‍රිය, ඇහෙන් රූපයක් බලලා දුක් වේදනාවක් උපදිනෝ නම් අප්‍රිය, ඇහෙන් රූප බලලා දුක් වේදනාවක් උපදින උපේක්ෂා වේදනාවක් උපදිනවා නම් උපේක්ෂා සහගත. මේ වේදනාවට හේතුව මොකද්ද? මේ වේදනාව මගේ, මේ වේදනාව මම, මේ වේදනාව මගේ ආත්මය කියලා අපි ගහේ ගෙඩිය කඩලා ගත්තට මේ වේදනාව ආйти මොකේද, ගෙඩිය ආйти මොකේද, නැට්ටට වගේ මේ වේදනාව ආйти ස්පර්ශයට, ස්පර්ශය ආйти මොකේද, ආයතන වලට, ආයතන ආйти නාම රූප වලට, නාම රූප ආйти විඥාණයට කියලා. පින්වතුනි අද ඕගොල්ලෝ නොදන්නවා වුණාට ඕගොල්ලන්ගේ මේ ජීවිතය කියලා අපි පුද්ගලයෙක් කියලා දකින තැනකයි ගෙඩි හැදෙන අඹ ගහකයි රූප බලන ඕගොල්ලන්ගේ ජීවිතය අතර වෙනසක් නැහැ. අපි පුද්ගල සත්වය කියලා හිතුවට මෙතන තියෙන ස්වභාව දහම ඕගොල්ලන්ට හිතනද අඹ ඇටේ සත්වෙක් පුද්ගලයෙක් හින්දායි නාම රූප උනේ මේ ගහ බීජයක් හැදුනේ කියලා, සත්වෙක් පුද්ගලයෙක්ගේ හින්දාද අතු ඉති බෙදුනේ, සත්‍යගේ පුද්ගලයේගේ හින්දද පරාග පෝෂණය මල් හැදිලා නැටි හැදුනේ, සත්‍යගේ පුද්ගලයේගේ හින්දද ගෙඩි හැදුනේ. ඒවත් ඵල දරනවා කියන ධර්මතාවයක් වෙනවා. එතකොට ඉතින් එතන සත්ව පුද්ගල භාවයෙන්තර ධර්මතාවයක් වුණා නම් මේ ප්‍රතිසන්දි සිත කියන්නේ මොකද්ද? ඉස්සෙල්ල ගහේ අඹ ගෙඩියක් ඇතුලේ තිබුණ අඹ ඇටයක් පෙර අවිද්‍යා සංකාර නිසායි, පෙර ගහේ අවිද්‍යා කර්ම කියන බීජ ටික නිසායි මේ ඇටේ මේ විඥාන නාම රූප කියලා කිව්වේ, විඥානය කියලා කිව්වේ. එතකොට මේ විඥානය නිසා නාම රූප වෙලා, නාම රූප නිසා ඇහැ කන දිව නාසය හැදිලා ස්පර්ශ වෙලා වේදනාවක් ඇති වෙනවා නම් තව පැත්තකින් ගත්තොත් වේදනාව කියන තැන ඔයගලන්ට ප්‍රකට නැත්නම් ඇහැට රූප පෙනෙන මට්ටම දකින්න විපාකයි. බලන මට්ටම නෙමෙයි හැබැයි. සීමා නොකරන ලද මනසකින් බැලුවහම පෙනෙනකොට බැලුවොත් මම බලන්නේ ඔරලෝසුව දිහා. එතකොට මගේ පෙනීම සීමා වෙලා ඔරලෝසුව එක වස්තුවකට. බැලුවොත් මම බලන්නේ වීදුරුව දිහා. මගේ දැකීම සීමා වෙලා එක වස්තුවකට. නමුත් පෙනෙනකොට සීමා නොකරන ලද්ද මනසින් ඔක්කොම පේනවා. නමුත් පෞද්ගලික කරගෙන සීමා කරගෙන විඳින්න බෑ එකක්, එක වස්තුවක්වත් කියන මට්ටමේ පෙනෙන ටික දකින්න පුරාණ කර්මෙන් හටගත් විපාක ගහක හැදිච්ච ගෙඩි මෙතන දක්වාම ප්‍රතිසන්දියේ ඉඳලා පෙනෙනවා කියන තැන දක්වාම එකට අඛණ්ඩ ධර්මතාවය තියෙන මේ ටිකේ ඔයගලන්ට කර්ම රැස් වෙලා නැහැ, කෙලෙස් නැහැ, රාග ද්වේෂ මෝහ නැහැ, අනුසේවත් නැහැ. මේ ටිකේ නියමම ධර්මතා ටිකක් තියෙනවා. ඊගාවට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය අහනකොට ශබ්දයකට කන සීමා වෙලා අහනකොට නෙවෙයි ඇහෙනකොට සීමා නොකරලද මනසෙන් බොහෝ ශබ්ද ඇහි. නමුත් එක ශබ්දයක් පෞද්ගලික කරගෙන අල්ලගෙන විඳින්න හිතන්න බැරි ඒ සීමා නොකරලද මනසෙන් ඉන්න උගලන්ට ඇහෙන ශබ්දය ගන්න. මේ ශබ්දය ඇහෙන මට්ටම අයිති ගහක හැදෙන ගෙඩිය වගේ පුරාණ කර්මෙන් හටගත් විපාකයේ කියන තැනට යනකම් යනවා. ඉබඳු මට්ටමේ රාග ද්වේෂ මොහ නැ මේ ශබ්දය තුල. අවිද්‍යාව කෙලෙස් ආශ්‍රව මුකුත් නැහැ, කර්ම නැහැ. ගෙඩිය ඇතුලේ ගෙඩිය දෝෂයක් නැහැ පින්වතුනි. අඹ කන්න බය වෙන්න එපා. අඹ කෑවට පැලවෙන්නේ නැහැ. අඹ ඇතුලේ තියෙන ඇටේ ගැන විතරයි වග බලා ගන්න ඕනේ. අමුයන් අඹ කෑවත් ප්‍රශ්නයක් නැහැ, ඉදෝල කෑවත් ප්‍රශ්නයක් නැහැ, ගැට කාල කෑවත් ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ අඹ ගෙඩි කෑම නෙමෙයි දෝෂය තියන්නේ. ඒ වගේ ඇහෙන් රූප බැලුවට ප්‍රශ්නයක් නැහැ. පිනෙන මේක ගම්බ ගෙඩිය කනවා වගේ ඇහෙන් රූප බලන එක. හැබැයි කර්ම රස නොවන විදිහට බලන්න පුළුවන් නම් අඹ ගෙඩිය කන්න ඇට ඉතුරු කරන්න නැති වෙන විදිහට ඒකයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. ඒ ටිකයි මම මේ කියලා දෙන්න හදන්නේ. ඉතින් මේක අවශ්‍යම දෙයක් වෙයි ඇත්තටම අවශ්‍ය කෙනෙකුට. අනවශ්‍ය කෙනෙකුට නෙවෙයි අවශ්‍ය කෙනෙකුට අවශ්‍යම දෙයක් වෙයි. එතකොට මෙතනදී ගෙඩිය ගහක හැදෙන අඹගය හැදෙන ගෙඩි ටික වගේ අඹ ඇටේ ඉඳලා ගෙඩියට අඛණ්ඩ සම්බන්ධතාවයක් තියෙනවා වගේ ප්‍රතිසන්දි සිතේ ඉඳලා රූප පෙනෙන තැන දක්වා ඕගොල්ලෝ අමුතුන් චුති සිත මොකද්ද, භවංග සිත මොකද්ද ගොඩක් දෙනකොට ප්‍රශ්න ඕවා. ඇත්තට මේවා හෙව්වා කියලාත් අපිට බේරුමක් නැහැ, අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ භවංග සිත කියන්නේ මොකද්ද කියන කාරණාව, චිත්ත විදිය කියන්නේ මොකද්ද, චිත්තක්ෂණය කියන්නේ මොකද්ද කියන තැන නෙමෙයි ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ. පිනෙනවා කියන ටික දක්වා ඕගොල්ලෝ හෙව්වත් නැතත් වෙන්න තියෙන ටික වෙලා අවශ්‍ය නැහැ, ප්‍රශ්නයක් නැහැ. දැන් විපාකේ කර්මයක් කරනව ගන්න කොහොමද කියන තැන හොයාගන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ කියන්නේ අපි හොයාගන්න උත්සාහවත් වෙන්න ඕනේ අඹ ගෙඩියේ තියෙන ඇතුලේ තියෙන ඇට ඉතුරු නොකරන්නේ කොහොමද කියන කාරණාවයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ එතකොට මම මතක් කළා රූප පෙනෙන, සද්ද ඇහෙන, ගඳ සුවඳ දැනෙන, ස්පර්ශ ලැබෙන මට්ටම් ටික දකින්න මොන වගේද? ගහේ ගෙඩි හැදෙනවා වගේ. ඔන්න ওই ටික සම්පූර්ණම පිරිසිදුයි. කෙලස් නැහැ, ක්ලේශ අනුසයක්වත් නැහැ. හැබැයි මතක තබා ගන්න සීමා නොකරනද මනසින් මම ඕගලන්ට ඒකටත් උපමාවක් දෙන්න. සද්ද අහනකොට අපි කියමු ඕගොල්ලෝ නොදන්නා භාෂාවකින්, ජර්මන් භාෂාවෙන් වගේ භාෂාවකින් කවුරු හරි කෙනෙක් මොන හරි දෙයක් කිව්වොත් ඕගලන්ට මොනවද තේරෙන්නේ බලන්න. මේ මට බයිනවා කියලා ඕගලන්ට තරහයිද? මං ගැන හොඳ කියනවා කියලා ඕගලන්ට සතුටේයිද? නැත්තම් ලැජ්ජාව හිතේයිද? නැත්තම් මටත් එහෙම තියෙනවා නම් හොඳයි කියලා ඒ සද්ද ඇහෙනත් එක්කම ඕගලන්ට බඩු මුට්ටු සිහි වෙයිද? මුකුත්ම තේරෙනවද? නෑ, කිසිම දෙයක් නෑනේ. නොදන්නා ජර්මන් භාෂාවකින් වගේ භාෂාවකින් කෙනෙක් කතා කරගෙන 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 ගියොත් සෝතම් පටිච්ච සද්දේච උපජ්ජති සෝත විඥානං කියන ටික තියෙනවා එතන. කන ශබ්දයක් නිසා සෝත විඥාන ඉපදෙනවා කියන ධර්මතාවය තියෙයි. නමුත් ඒ ටික තිබුණා කියලා තමන්ගේ මනසේ එක නිමිත්තක්වත් හදන්න සමත් වෙලා තියෙනවද කියලා බලන්න. කන අහිංසක නැද්ද කියලා බලන්න, ශබ්දය අහිංසක නැද්ද කියලා බලන්න. ඒකෙන් කර්ම රැස් වෙලා නැහැ. ඒකෙන් කෙලෙස් ඇති වෙලා නැහැ. ඒකෙන් ලෝකය කියන එක ඇති වෙලා නැහැ. ඒකෙන් ඒ ශබ්දයෙන් ඕගලන්ට ලාභයක්, අලාභයක්, යසසක්, ආයසක්, නින්දාවක්, ප්‍රශංසාවක්, සැපක්, දුකක් කියන ධර්මතා අටින් එකක්වත් දෙන්න සමත් වෙලා තියෙනවද කියලා බලන සද්ද නැහැ. මොහොතකට හිමින් සිහි කරගන්න මනසින් නොදන්නා භාෂාවෙන් කෙනෙක් කතා කරගෙන ගියොත් ඒ සද්දය ඇහෙයි ඒකම අපිට තේරුනේ නෑ කියන්නේ අපේ මනසේ කිසිම ගතියක් එදිලා නැත්තම් මේ සද්දයෙන් අපිට වෙන හිරිහෙර මොනවද කියලා බලන්න බැරි වෙලා ඒක සද්දයක් නම් ඇහෙනවා කියලා හරි හිතුවොත් ඒකද අපි හිතන එකක් මිසක ඒකද සද්දට අයිතිද කියලා බලන්න. මොකක් හරි සද්දයක් කියලා හරි හිතුවත් හිතන එක අපි හිතනවා මිසක සද්දට අයිතිද නැහැ. එතකොට ඒ සද්දේ වගේම වුණොත් ඇහැට පෙනෙන රූපේ සැබෑම අර්ථය රූපේ සැබෑම ප්‍රകൃති අර්ථයේ නොදන්නා භාෂාවෙන් යුක්ත යමක් පෙනෙනවා වගේ අර ඇහෙනවා වගේ කවදාවත්ම දැකලා නැති දෙයක් හම්බ වෙනකොට අපේ මනසේ කිසිම විස්තරයක් එන්න බෑ තියෙන්න බෑ. ඒක නේද ඒක ඇත්ත. අර සද්දේ බඳුමයි පෙනෙන රූපෙත් මේ ස්පර්ශ ආයතන හයේම ඇත්ත එකයි. එතකොට ඔන්න ඔය ටික ආйти විපාකවලට තාම කර්ම රැස් වෙලා නැහැ. කර්ම කියලා කියන්නේ ඔන්න දැන් තමයි අවශ්‍ය තැන. පින්මුතුන් දන්නවද කර්ම කියලා කියන්නේ ඒ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා උපදින මනෝ විඥාණයටයි කර්මසිත කියලා කියන්නේ. ඒ ස්පර්ශ ආයතන හයට නැඹුරු වෙලා හිතන්න ඕනේ නැහැ. නැඹුරු වෙච්ච පමණකින් කර්මයි. ඒක මම ඕගලන්ට පැහැදිලි කරලා දෙන්නම්. කර්ම රැස් වෙන හැටි. කර්ම කියලා කියන්නේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර, කාය සංඛාර, වාචී සංඛාර, චිත්ත සංඛාර. කුසල අකුසල ආනිජ්ජ ස්වභාවයෙන් යුක්ත සිතින් කීින් කිරින් වලට කර්මයි කියලා කියනවා. මේ කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා බලන්න. කර්ම රැස් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඔගොල්ලෝ හිතන්න වීදුරුව කියලා හිතන්න පොඩ්ඩක්. හිතුවාම ඊගාවට කඩදාසිය කියලා හිතන්න. හරි. කඩදාසිය කියලා හිතනකොට වීදුරුව කියලා හිතපු එක තියෙනවද? නැහැ. නැති වෙලා. ඒ හිතපු එක නැති වෙලා. හිතන්න පුළුවන් හිතින් සිද්ධාන්තය ඉවරයි. වීදුරුව කියලා හිතෙන් වචන කිව්වොත් අපි සද්දයක් වචනයක් ඇහේ. කඩදාසිය කියලා කියනකොට වීදුරුව කියලා කියපු වචනේ තියෙනවද? නැහැ. වීදුරුව ගන්න අපි අත දික් කළොත් අරගෙන තියන්න අත දික් කළොත් කඩදාසිය ගන්න අත දික් කරනකොට කඩදාසිය ආපහු තියන්න අත දික් කරනකොට අර වීදුරුව ගන්න තියන්න කරපු ක්‍රියාව කායික ක්‍රියාව තියෙනවද? නැහැ. හිතපු කියපු කරපු දේවල් ඔක්කොම එතන එතන ඉවර වුණා නේද? නැති වුණා. නැති වුණාට කියන්නේ නැති වුණා කියලා නෙමෙයි, අපිට කියන්නේ රැස් වුණා කියලා. කොහොමද රැස් වෙන්නේ? හිතන දේවල් රැස් වෙනවා, කියන දේවල් රැස් වෙනවා, කරන දේවල් රැස් වෙන්නේ කොහොමද? අපි දැක්කා හිතන එක හිතීමෙන් ඉවරයි, කියන එක කීමෙන් පස්සේ ඉවරයි, කරන එක කිරීමෙන් පස්සේ ඉවරයි. හිතන කියන කරන එක ඉවර නම් හැම සිද්ධාන්තයකදීම බලන්න ඔක්කොම එතන එතන ඉවර වුණාට අන්තිමට නිර්මාණය වෙලා තියෙනවා හිතන කියන කරන කර්ම ඔක්කොම රැස් වුණා කියලා. කොහෙද රැස් වුනේ? කොතනද රැස් වුනේ? කොහොමද රැස් වුනේ? ඒකයි හොයාගන්න ඕන විද්‍යාව. අපි මොන විභාගයක් ලිව්වත් අන්තිමට ෆේල් මේ විභාගෙට ලියාගන්න බැරි වුණොත්, මේ විභාගෙ පාස් වෙන්න බැරි වුණොත් අපි මේ මනුස්ස ජීවිතේ තේරුමක් නැති වෙයි. ඉතින් දේශනා අතරින් මේකත් එක දේශනාවක් නන් නෙමෙයි. මේ කියන්නේ යථාර්ථයක් මම. මොකද ඒ නිසා මේක සහේතුක සිද්ධිය. හොඳට බලන්න ඕගොල්ලෝ කොහොමද කර්මය කියනක රැස් වෙන්නේ කියලා. මම ඔප්පු කළ පෙන්නවා හිතන දේ කියන දේ කරන දේ එතන එතන නැති වෙනවා කියලා. නමුත් අපිට හිතන කියන කරන හැම දෙයක්ම කර්ම වෙලා. දැන් අපි බලමු කොහොමද රැස් වුනේ කියලා. බලන්න මම කිව්වා ඇහැට රූපයක් පෙනෙනවා කියන ටික විපාකයි කෙලස් නැහැ කියලා. හැම වෙලාවෙම විපාකය නැත්තම් ඵලය හේතුවක් කරගන්නවා. දැන් මේ හිතන කියන කරන දේ එතන එතන ඉවර වුණාට හිතන කියන කරන දේ පෙනෙන රූපෙට අයිති කියන හැඟීම තියෙනවා නම් පෙනෙනවා කියන රූපේ ඇත්ත පෙනී මාත්‍රයක් විතරයි. දිත්තේ දිත්තමත්タン හිතන කියන කරන දේ පෙනෙන දෙයට අයිති දෙයක් නෙමෙයි. හිතන්න සිත් ඉපදිලා හිතලා ඒ සිත් නිරුද්ධනකොට හිතන බව නිරුද්ධ වෙනවා. කියන්න සිත් ඉපදිලා වචී සංකා වචී විඤ්ඤාප්ති රූප උපදිනවා. ඒ සිත් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. කරන්න සිත් ඉපදීම නිසා කාය විඤ්ඤාප්ති රූප උපදිලා කෙරෙනවා. ඒ සිත් නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙනවා කියලා මේ හිතන කියන කරන එකෙත් ඇත්ත නොදන්නකොට පේන රූපෙත් ඇත්ත නොපෙනෙනකොට මේ ඇත්ත ඇති හැටි නොදන්නා අවිද්‍යාවෙන් මොකද කරන්නේ? ඕගොල්ලෝ හිතන කියන කරන දේවල් මේ විපාකයට බඳිනවා. පෙනෙන දේ විපාකයක්. වීදුරුව කියලා කියන්නේ පෙනෙන දේ. වීදුරුව කියලා කිව්වේ පෙනෙන දේ. ඇල්ලුවේ වීදුරුව කියලා ඕගොල්ලෝ හිතපු මෙහෙ හිතුව කිව්ව කළ ඔක්කොම මේ පෙනුණු දෙයට බැඳා. මම කිව්වේ මේක ගොඩාක් සියුම් ගැඹුරු දර්ශනයක් මම මේ කියන්නේ. දැන් පෙනෙන දේ ඵලය හිතන කියන කරන කර්ම ඵලයට බැඳලා ඵලයේ හේතුවක් කරගෙන තියෙනවා. කර්ම ඉවරයි කියලා කියන්නේ නැත්තේ මොකක් නිසාද? ඒ සිද්ධාන්තය ඉවර වුණාට ඕගලන්ට ඇස් ඉදිරිපිටට මේ රූපේ සිහි වෙනකොටම ටක් ගාලා ආපහු එයි වීදුරුව කියලා හිතපු එක ගතියෙයි. මේ රූපේ දකින්නකොටම වීදුරුව කියලා කියපු වචන ටික තියෙනවා. මේ රූපේ දකින්නකොටම වීදුරුව ගැන කරපු දේවල් ටික ටක් ගාලා සිහි වෙනවා. එතකොට මරණසන්න මොහොතේ ඕගලන්ට කර්ම නිමිත්ත කියලා වචන ටික එන්නේ නැහැ. හිතන්න දෙයක් එන්නේ නැහැ. කරන එකක් එන්නේ නැහැ. හිතින් කීින් කිරින් බැඳපු මේ නිමිත්ත විතරයි සිහි වෙන්නේ. ඕක දකිනකොට යම් විදිහකටද ඕගොල්ලෝ මේ පෙනෙන දේ ආරම්භය හිතලා කියලා කරලා තියෙන මේ ගති ටික ඔක්කොම මේ පෙතේදිලා. ඒ නිසායි කර්ම රැස් වෙනවා කියලා කියන්නේ. ඒක මම ධර්මානුකූලව නම් ඕගලන්ට පෙන්වන්නම්. කර්ම සිත් ඇති වෙන හැටි කර්ම සිත් පෙන්වන්නේ කොහෙද? අභිධර්ම පිටකේ ධම්මසංගණේ ප්‍රකරණේ අපි බලමු කර්මසිතක් ඇති වෙන හැටි කොහොමද කියලා පෙන්නනවා. යස්මින් සමයේ කාමෝචර කුසල චිත්තං uppanno hoti somana sahagata ñana samprita sasankarika rūpārammanam va saddārammanam va gandhārammanam va rasārammanam va poṭṭabbārammanam va dhammārammanam va yaṁ yaṁ va panārabbha tasmin samaye passo hoti vedanā hoti saññā hoti cetanā hoti cittaṁ hoti kiyala විස්තර කරන හොඳට ඔගොල්ලෝ බලන්න ඒවා. යම් කලක කාමවචර කුසලසිතක් උපදීද සෝමනස සහගත ඉතාම සතුටින් කර්මඵල අදහන විශ්වාසයකින් යුක්තව කර්මඵල අදහන විශ්වාසකින් යුක්තව ඉතාම සතුටින් කිසි කෙනෙකුගේ මෙහෙයවීමකින් තොරව තමන්ම හිතලා කාමවචර කුසල් සිත උපදවා ගනීද කොහොමද? රූපයක් ඇහින් රූපයක් එල්බගෙන හෝ සද්දයක් එල්බගෙන හෝ ගන්ධයක් එල්බගෙන හෝ රසයක් එල්බගෙන හෝ කයට ගැටෙන ස්පර්ශයක් එල්බගෙන හෝ හිතට දැනෙන ධර්මාරම්මණයක් එල්බගෙන ඕම් කර්මසිත ඇති කරගෙන හැටි පෙන්වනවා. එතකොට බැරි වෙලා මේ විදිහට කළාම රූපේ එල්බගෙන නම් මේ හිතල කියලා කරලා තියෙන්නේ ඕගොල්ලන්ට. අපි කියමු එක රූපයක් එල්බගෙන මේ රූපේ මේක රුවන් වැසෑය මේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන්නේ. අනේ බුදුරජාණන් වහන්සේ අරහන් සම්මා සම්බුද්දයි මහා කරුණිකයි කියලා හිතුවා, සාදු කියලා වචන කිව්වා, මලු පහනුත් පූජා කළා. ඔය හිතපු කියපු කරපු ටික බැන්දේ ওই නිමිත්තට. දැන් ඕගොල්ලෝ ඔන්න කාගෙන් ගෙදරින් කවුරුවත් කියලාත් නෙමෙයි හිතලමයි තමම් තනියමමයි ගියේ. බලකිරීමකින් තුර හරි සතුටින්මයි ගියේ. කර්මඵල අදහන විශ්වාසිකෙන් යුක්තව කුසල කර්ම කළාම සුගතිගාමි වෙනවා කියන දැකීමකින් යුක්තවමයි ගියේ. ගිහිල්ලා ওই ටික හින්දා යෝගුළු සාදු ගුණ හිතලා සාදු කියලා කියලා කයින් මල් ටිකකුත් කඩාගෙන ගිහිල්ලා වැන්දා. හිතපු කීප කරපු දේ ඉවරයි. උගලන කර්ම නිමෙත්ත කියලා කියන්නේ මරණාසන්න මොහොතේ ඔන්න එරුවන් ඒ දැකපු චිත්‍රය රුවන්සයක් ඇස් ඉදිරිපිටට එන්නේ නැහැ. දැකපු චිත්‍රය ඉදිරිපත් වෙන්නේ. චිත්‍රය ඉදිරිපත් වෙනකොට ඕගොල්ලෝ මෙහෙන් බඳපු කරුණු ටික ඔක්කොම තියෙනවා. මේක රුවන්සය බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා තියෙන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා එදා කියපු ඉතිපිසෝ ගාථාවේ ಗುಣ ටික ඔක්කොම යම් පමනකටද කිව්වේ ඒ ටික ඔක්කොම තියෙනවා. එතකොට දැන් දැකද කාමෝචර කුසල නිමිත්ත කුසල කර්මයක් රූපාරම්මණංවා. ඊට පස්සේ සද්ධාරමණංවා. දැන් මේ සද්ද ආරමුණු කරගෙන ආමේ බණ කියනවා, බණ අහනවා, අපි බණ ඇහුවා, බණ අහන්න යනවා. මේද සද්ද ආරමුණු කරගෙන උතන ওই සිත්යේ දිලා තියෙන්නේ. මේ වගේ ස්පර්ශ ආයතන 6ම මුල් කරගෙන ඇති වෙන්න පුළුවන්. එතකොට කර්ම රැස් වෙනවා කියලා කිව්වේ මොකද්ද කියන එක පැහැදිලිද ඔයගලන්ට? අපේ සිතේ ඇති වෙන හිතින් කීම් කිරීම් පෙනෙන ඇහෙන අරමුණු වලට බැඳහම කර්මයි. කර්ම රස් වුණහම ලෝකය කියන එකක් හැදිලා. ලෝකය කියන එක තියෙන හැමදාම අවිද්‍යාව ඇතුලේ. අපි කිව්වේ බලන්න ලෝකය කියන තැනට ආවහම අපි හරි අසරණයි. ලෝකය කියන තැනට ආවහම තමන්ට තනියම ජීවත් වෙන්න බෑ. අනුන්ගෙන් තමයි යැපෙන්න ඕනේ. තමන්ව සතුටින් තියනවද නැද්ද, තමන්ව දුකටපත් කරනවද නැද්ද කියන කාරණාව අයිති අනුන්ට ලෝකෙට ආවහම. ඇයි අපි බලමු හැමදාම කනට ශබ්ද ඇහුනේ ජර්මන් භාෂාවෙන් නොදන්නා භාෂාවෙන් කතා කරපු කෙනෙකුගේ ශබ්ද තමයි අපිට ඇහුනේ. මුකුත් දන්නේ නැහැ. ඒ සද්දේ කනට ඇහෙනවත් එක්කම අපි දැන් කර්ම චේතනා පටන් ගන්නවා අපි ගාව. ආ මට මේ බයිනව නේද කියලා. සද්දේ ඇත්ත පෙන්වන්නෙත් නෑ, මට බයිනව කියන එක අපිම නේද හිතුවේ කියලා චේතනාව ඇත්ත පෙන්වන්නෙත් නෑ. ඒ දෙකේ ඇත්ත නොපෙන්නනකොට අවිද්‍යාව වැඩ දෙකක් කරනවා. ඇත්තත් නොපෙන්නනවා, චේතනාවත් ඇති කරනවා. මට බයිනව නේද කියලා හිතනවා. මට බයිනව නේද කියලා හිතපු එක ඇත්තත් නොපෙන්නකොට අවිද්‍යාවෙන් ඇත්ත නොපෙන්නකොට සංකාරය මොකද කරන්නේ? ආයුණ සංකාර රස කරනවා. මේ හිතපු එක රස කරනවා ඇහෙන දෙයට ගැට ගන්නවා. මොකද්ද? එතකොට ඕගලන්ට ඇහෙන්නේ බැනපු කෙනෙක්ගේ සද්දේ. දැන් ඕගලන්ට බැනපු කෙනෙක්ගේ සද්දේ ඇහෙන එකයි ජර්මන් භාෂාවෙන් කතා කරන කෙනාගේ සද්දේයි සද්දේ එකමයි. මේ සද්දේ කනගාවට ඇහෙනකොට මං කිය ගැඹුරුයි කියලා මෙන්න මෙතන. සද්දේ කනගාවට ඇහෙනකොටම ඉතාමත් වේගවත් මේ මට බයිනව නේද කියලා ඕගොල්ලෝ හිතලා තියෙන්නේ. හී සද්දේ ඇත්ත දන්නෙත් නැහැ, මට බයිනව නේද කියන එක හිත අපි නේද හිතුවේ, අපේ සිතේ නේද පහළුණේ කියලා දන්නෙත් නැහැ. ශනිකව ගැට ගැහිලා තියවරයි සද්දේ බැනුමක් කරගෙන බැනුම් අහලා තියෙන්නේ. ඊට පස්සේ ජර්මන් භාෂාවෙන් කතා කරනකොට අපිට කිසි දෙයක් නොතේරෙනා වගේමයි සද්දය. ඊබඳු සද්දයක් ඇහෙනකොටම මේ මගේ ಗುಣ කියනවා, මට ප්‍රශංසා කරනවා නේද කියලා අපි හිතන්නේ. මට ಗುಣ කියනවා, මං ගැන ප්‍රශංසා කරනවා කියන එකද අපිමයි හිතුවේ කියලා පෙන්වන්න නැති වුනහම අපිට දැනෙන්නේ ඒ ප්‍රශංසාව සද්දෙන් ආවා වගේ. මනසේ තියෙන ගති ටික අහිංසක මහිංසක සද්දයක් කන ඉදිරිපිටට එනකොට ලාභයේ විදිහට හිතලා බඳලා අලාභයේ විදිහට හිතලා බඳලා යසස විදිහට හිතලා බඳලා අයස විදිහට හිතලා බඳලා නින්දා විදිහට හිතලා ඒක බඳලා ප්‍රශංසා විදිහට හිතලා බඳලා සැප විදිහට හිතලා ඒක බඳලා දුක් විදිහට හිතලා බඳහම මේ සද්දය ඕගලන්ට ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අටම ගෙනත් දෙන සද්දයක් වෙලා ඔගලන් මානසින් මේ සද්දයට බැඳලා ඉන්න තාක් බැඳගෙන ඉන්න තාක් ඔගල ලෝකේ ඉන්නේ. දැන් ඔගලන්ට ඕන විදිහට ජීවත් වෙන්න බෑ. ඔගලෝ ඔගලන්ගේ ජීවිතය ඔගලන්ගේ මනස තමන් කියන තැන පවර්ලා දීලා තියෙන අනුන්ට සද්දයට ලෝකයට. දැන් තමන් වහල් විදිහටයි ඉන්නේ අපි හැම කෙනෙක්ම. ඒ කියන්නේ ඔගලන්ව සතුටින් තියනවද කියන එකයි අයිති තියෙන අනුන්ට. ඇයි? ඒ අය හොඳට කතා කළොත් ඔගලන්ට සතුටයි. ඒගොල්ලෝ හදිසිය දැන්නොත් ඔගලන්ට දුක එනවා. ඔගලන්ව දුකටපත් කරනවද නැද්ද කියන එක කරන්න පුළුවන් අනිත් අයට. පුළුවන්ද බෑද? ඇයි අනිත් අය දැන්නොත් ඔගලන්ට දුක එනවද නැද්ද? එනවා. අනිත් අය හොඳට ප්‍රශංසා කළොත් ඔක්කොම සතුටින් කතා කළොත් ඔගලන්ට සතුටද නැද්ද? සතුටයි. ඔගලන්ගේ දුක හෝ සැප සතුට අසතුට දෙක තියෙන්නේ ඔගලෝ ගාවද අනුන්ද දෙන්නේ? අනුන් ගාව. ඉතින් අසතුට එපා සතුට ඕන නම් ප්‍රශංසා නින්දා එපා ප්‍රශංසා ඕන නම් ලෝකෙට වැඳගෙන ඉන්න වෙන හතරත් එමෙ හැමදාම. එහෙම ඉඳගෙන චාටු බස් කියලා තමයි ඔගලන්ට ප්‍රශංසාවල් ගන්න වෙන්නේ. එහෙම නැතුව බලන්න ඇත්ත නෙවෙයිද කියලා? ඕකම වහල්කම නෙමෙයිද, නිදහස නැතිකම නෙමෙයිද, ඕ වගේ මානසික මට්ටමක් තුල ඉඳගෙන නෙමෙයිද අපි සැප හොයන්නේ කියන එක බලන්න ටික හොඳට ඇස් ඇරලා. ඊට පස්සේ බැරි වෙලා කන ඉදිරිපිටට එන ශබ්දය වෙනම එකක්. අපිට ඒ ශබ්දය ආරම්භලා හොඳ ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් කියන ධර්මතා අට ආරම්භයම අපි හිතන්නේ කියන එක අපිට පෙවුනොත් අපේ මනසේ ඇති වෙන ගති එකක්වත් මේ සද්දයට බැඳෙ නැත්තම් අපිට ලෝකෙන් කිසි කෙනෙකුට රිදවන්න හෝ සතුට ගෙනත් දෙන්න පුළුවන්ද කියලා බලන්න. තමන්ටම නිවහල් පුද්ගලයෙක් වෙලා කිසිම කෙනෙකුට වහල් නොවුණු පුද්ගලයෙක් වෙලා කර්මක්ෂේ වීමත් ඒකමයි. රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න නිවහල්ම පුද්ගලයා. කිසි කෙනෙකුට වහල් නොවුණු කිසි කෙනෙකුට දුකක් පීඩාවක් ගෙනත් දෙන්න බැරි උපරිම මේ ශරීරයට ගහයි කඩයි කුඩු කරයි ඒ තුන් වහන්සේට හෙල්ලවීමක්වත් කරන්න බැයි මනසේ. ලෝකයා මේ කය හිතේ ඇති වෙනවා මම කියලා මම කියන ගතිය මේ රූපෙට බඳිනකොටම මේ කය මම වෙලා. ඉතින් පින්වතුනි හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා කියලා කියන්නේ ස්පර්ශ ආයතන 6 විපාකයි. ඒ ස්පර්ශ ආයතන 6ට තමන්ගේ මනසේ ඇති වෙන චේතනාව මුල් කරගෙන ඇති වෙන හිතින් කියින් කිරින් ස්පර්ශ ආයතන 6ට බඳින තාක් කර්මයි. කර්මක්ෂය වෙනවා කියලා කියන්නේ කර්මක්ෂය කර ඥානය කියලා කියන්නේ විපාකේ විපාකයක් විදිහට දන්නා දිත්තේ දිත්තමත්තන් සුතේ සුතමත්තන් මුතේ මුතමත්තන් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් හිතන කියන කරන දේවල් එකක්වත්ම මේ ස්පර්ශ ආයතන හයට බඳින්නේ නැහැ, ගැට ගන්න නැහැ. බඳින්නේ ගැට ගන්න නැතුව ඉන්න පුළුවන්. එයාට ඇහෙන පෙනෙනකොටම රූපය ඇත්තක් පෙනෙනවා. පෙනෙනදී හිතන්න බැරි නෑ රහතන් වහන්සේට. තේරෙනවා වීදුරුව කියලා හිතන්නත් පුළුවන්. මට මේ වීදුරුව දෙන්න කියලා කියන්නත් පුළුවන්. මම වීදුරුව ගන්නවා කියලා කරන්නත් පුළුවන්. හැබැයි දන්නවා වීදුරුව කියලා හිතන්න සිත් උපදපු නිසා වීදුරුව කියන අදහස ඉපදුනා. ඒ සිත නැතිනොත් නැතිනවා. ඒ පැත්තෙමයි. ඒක මේ පැත්තට බඳින්නේ නැහැ. වීදුරුව කියලා කියන වචන සිත් උපදපු නිසා වචි සංඛාරය ඇති වුණා. ඒ සිත නැති වෙනකොටම විතක්ක ਵਿਚාර නැති වෙනවා. විතක්ක ਵਿਚාර නැති වෙනකොටම වචනේ නැති වෙනවා. හොඳට දකිනවා. කරන්න ඕනේ ගන්න ඕනේ කියන චේතනාව නිසා කාය විඤ්ඤාප්ති රූප ඉපදුණු නිසා ගත්තා. ඒ සිත් නිරුද්ධ වෙච්ච නිසා කරන දේ නිරුද්ධ වුණා කියලා හිතන කියන කරන දේ ආධ්‍යාත්මික හේතු ප්‍රත්‍ය හේතු නැතිව නැති වෙනවා කියලා දකිනවා. කොහොමද පින්වතුනි ගහේ තියෙන ගෙඩි අපිට අයිති වෙන්නේ? පෙනෙන දේ තියෙන්නේ ඇහැ රූප චක්කුඥාන ඒ හේතු තුන්දෙනා නිසා පෙනෙන දේ වෙන්නේ. මනස ධර්මාරමන මනෝවිඥාන නිසා හිතන දේ වෙන්නේ. හිතන දේ පෙනෙන දේට පෙනෙන දේ හිතන දේට අයිති වෙන්නේ කොහොමද? නැට්ට නිසායි ගහේ ගෙඩිය තියෙන්නේ. මේ ශරීරය නිසායි අත තියෙන්නේ. අත කොහොමද ගෙඩියට අයිති වෙන්නේ? ගෙඩිය කොහොමද අතට අයිති වෙන්නේ? ගහ ගෙඩිය අයිති ගහට, අතයිති මේ පැත්තට. අපි මේ දෙක එකට සම්බන්ධ කරලා ගෙඩිය මගේ කියලා අල්ලගත්තට මේක අපේ දෝෂේ. ඒ වගේ එකක් නෙමෙයිද මේ අපි කරන්නේ? ගෙඩිය වගේ තමයි පෙනෙනවා කියන එක, අපේ අත වගේ තමයි මේක කඩලා ගන්නවා කියන එක මනෝවිඤ්ඤාණයෙන් අපි මේක ගන්නවා කියන එක. නමුත් හිතන්න, මනෝවිඤ්ඤාණය ගෙඩිය කඩලා ගන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි දකින්න ගෙඩිය ආйти නැට්ටට, අත ආйти ශරීරෙට, මේ දෙක දෙපැත්තට තියන්න. එච්චර රහතන් වහන්සේලා කියන්නේ අපි වගේම හිතයි, අපි වගේම කියයි, අපි වගේම වචන කතා කරයි. නමුත් අවිද්‍යාව නැති නිසා කර්ම රැස් වෙන්නේ නැහැ. මේ සටහන දකිනකොට සිහි වෙන්න වීදුරු නැහැ මනසේ. මොකද ආයේ සිහි වුණත් ලෝකයා මේ ප්‍රඥාප්තිය විවහාර කරනවා කියන එක සිහි වෙයි. ඒකද සිහි වුණේ තමන්ගේ මනසෙයි කියන එක සිහි වෙයි. ඇත්තම දකිනවා. ඒ නිසා මෙහෙ හොයාගෙන යන වීදුරු නැහැ යාට. මේ හොයාගෙන යන බාහිර හොයාගෙන යන ගෙවල් දොරවල් නැහැ. බාහිර තරහකාරයෝ නැහැ. අමනාප මනාප සද්ද නැහැ. ඒ නිසා රහතන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ සියලුම ආකාරයේ දුකෙන් නිදහස් වෙච්ච නිවහල් නිදහස් එකම චින්තනයක් පවත්වන සියලුම ආකාරයෙන් නිවිච්ච සිසිල් වෙච්ච ජීවිතයක් ගත කරන උතුම් කෙනෙක්. ඒකට දෙන්න අපිට උපමාවල් නැහැ. අපි දන්න විදිහකට අනුමාන දෙයක් තමයි කියන්න පුළුවන්. නමුත් ඒත් ඒ ගතිය ඇති කරගන්න බෑ. බුදුරජාණන් වහන්සේ ජීවත්ව ඉද්දිම දුකින් විදින්න මඟ පෙන්නවා. දුක ඇති කරගත්තෙත් අපිමයි, දුක හදාගන්නෙත් අපිමයි, දුක නැති කරගන්න වෙන්නෙත් අපිටමයි කියන කාරණාව. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ලෝකයේ කියන එක පවතින කර්මය නිසායි. අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා කියන ටික පවතින්නේ. ඇස් ඉදිරිපිටට ආවේ හැමදාම චිත්‍රයක් විතරයි, සද්දයක් විතරයි. ඒක අම්මගේ තාත්තගේ දුවගේ පුතාගේ සද්ද, අම්මගේ දුවගේ පුතාගේ රූප උනේ, යාන වාහන ඉඩකඩම් මිල මුදල් වල රූප උනේ, ඒ වාහන වල සද්ද උනේ, මනසේ ඇති දුව දරුව ගෙවල් දරුවල් යාන වාහන ඉඩකඩම් මේවට බැඳපු නිසායි. ඒ නිසායි කම්මන වත්තති ලෝකෝ, ලෝකයේ කියන එක කර්මෙන් පවතින්නේ. කම්මන වත්තති පජා, මම ඉන්නවා, තව සත්වයේ ඉන්නවා, පුද්ගලයේ ඉන්නවා, අනිත්‍යය ඉන්නවා කියලා මේ ප්‍රජාව හදලා තියෙන කර්මය. කම්ම නිබන්ධනා සත්ත රතත්සා නීව යායති, කර්මෙන් බැඳුණු සත්වා රතේ කඩයනීමෙන් කර්මය යනවා. විපාකයේ කර්මයක් බවට පත් කරගන්නවා. මනසේ තියෙන සිතින් කියින් කිරින් විපාකයට බැඳලා විපාකයේ කර්මයක් බවට පත් කරගන්නවා. මේ පෙනෙන එක විපාකයක්. පෙනෙන දේට හිතන කියන කරන දේ කළා, පෙනෙන දේ කර්මයක් බවට පත් කරගන්නවා. මරණාසන්න මොහොතේ කර්ම නිමිත් එළඹ සිටියාම අඹැටේ හදාගත්තා දැන්. ඊට පස්සේ ඒ අඹැටේ ආයෙත් පළ වුණාම ආයෙත් මේ වගේම ගහක් හැදේ. නවත්තන්න බෑ. ඒ ගහෙත් මේ වගේ පෙනෙයි. පෙනෙනකොට මේ වගේ හිතයි. හිතන එක ආයෙත් මේ වගේ ගැටගායි, අවිද්‍යාපච්ච සංකාර. ආයෙත් මේ වගේම ඇටේ පැලවිලා ගහක් හැදේ. මේ හේතුඵල ධර්ම කෙලවරක් නෑ. සත්‍යයේ ඉපදීමේ නෙමෙයි මේ ජරා මරණ දුකේ කෙලවරක් නැහැ. මේ පටිච්ච සමුපාද ධර්මතාවයේ කෙලවරක් නැහැ. තාපතෙන් ගත්තොත් අවිද්‍යාවේ කෙලවරක් නැහැ. අවිද්‍යාව තමයි මුල් කාරණාව. අවිද්‍යාවේ කෙලවරක් නැහැ. ඉතින් මට මෙතෙන්දී පෙන්වන්න ඕනේ උනේ පින්වතුනි, සසර කියන එක දුකයි. ඒ දුක්සහගත සසරෙන් එතර වෙන්න තියෙන එකම අවස්ථාව මෙන්න මේ බුදු දහම මේක ලේසි විද්‍යාවක් නෙමෙයි, මේ විද්‍යාව ලේසියෙන් හම්බ වෙන්නේ නැහැ. පින්වතුනේ, උපරිම කුසල ධර්ම කරපු කෙනෙක් වාසනා භාගිය බව උපරිම තියෙන කෙනෙකුට හම්බ වෙන වටපිටාව තමයි බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍ය ජීවිතයේ සද්ධර්ම ශ්‍රවණය. ඔය තුන, ඔය ධර්මතා තුන එකට එකතු කරගන්න බැරි වීමමයි සසර ආවේ. ඔය ටික එකට එකතු කළ දුන්නහම බත් පිඟාන බෙදලා අතට දුන්නා වගේ. ඊට පස්සේ තියෙන කන්න, ඒ වගේ ධර්මය හරියට අවබෝධ කෙරුණා වගේ, හරියට මේ ටික දුන්නාම මෙච්චර ටිකත් ලැබිලා නිවන ඇඟේ හැපෙන්නා වගේ. ඇඟේ හැපෙද්දි තහ ගන්න නැතුව අහකට ගන්නවනම්, ගිලෙන්න යනකොට ඔරුව ලං කරද්දි නගින්න නැත්තම් ඔරුවේ දෝෂේ නොනගින කෙනාගේ දෝෂෙ මිසක. ගංගා වතුරෙහි යන මිනිසෙකු දුකිනේ ළඟ කළ ඔරුවට නොනගින ලෙසිනේ. සගමොක් දෙන බන අදහා නොගැනේ දුගතිය වැදතොප කිම දුක් විදිනේ කියලා බලන්න විදාගම හාමුදුරුව ලියපු කවි ටිකේ අර්ථය තේරුම් ගන්න තියන නිවන කෙරවල කොට ඒ ටිකේ. ඉතින් අපි ඔරුව ලං කරනවා නගින්න වෙලාවක් නැහැ. මොකද වැඩ කටයුතු, ගෙවල් දොරවල් වල දූදරුවන්ගේ වැඩ කටයුතු ගිලෙන්න යන්නේ මේ අනිත්‍ය බේර ගන්න හදනවා වගේ. ඉතින් ඔරුවට ආපු කෙනාටම පුළුවන් නේද ගිලෙන්න හදන තව කෙනෙක්ව බේර ගන්න නම් බේර ගන්න? වතුරේ Taman ගිලි ගිලි අනිත් කෙනෙක්ව බේර ගන්න පුළුවන් වෙයිද? ඈ, ඉතින් බණ දහන් ටික අහන්න හම්බ වෙන්නේ ගිලෙන්න යන මිනිස්සෙකුට ඔරුව ලං කළා වගේ. ඒ භවනාවකට එන්නවත්, බණ ටිකක් අහන්නවත්, සිල් සමාදන් වෙන්නවත්, ගුණ දහම පුරා ගන්නවත් වෙලාවක් නැහැ. වැඩ කටයුතු, ඒ කියන්නේ ඔරුවට නගින්න වෙලාවක් නැහැ. එච්චරට පරහිතකාමීව කටයුතු කරන්න වගේ. ඉතින් හිතේ තියෙන වංචනික ධර්ම වලට උගුල් රැවටෙන්න එපා. හැමදාම හිත කියනක පෙන්වුවේ මේක මමමයි, මම කටයුතුමයි, අනිවාර්යමයි කියලා. මේ දරුවන්ට මම නැත්තම් තැනක් නැමයි කියන. හොඳයි, අදරේ මරුණොත් හෙට කොහොමද ওই දරුව ජීවත් වෙන්නේ නැති වෙයිද? මම කියන්නේ මේ දරුවෝ දාලා එන්න කියලා. බැඳගත්ත බෙරේ ගහන්න ඕන කියලා කතාවක් තියෙනවා. යුත්කම් ටික කරන්න, නමුත් දැක්ම කියනක තියාගන්න. මේ කිසිම දෙයක ඔක්කොම එතෙන්ටද ඒ වගේ තැන් වලට දනුකම්පාවෙන් උපකාරයක් කරනවා කරන්න පුළුවන් ධර්මෙන් යුක්ත ජීවිතයක් දින කෙනාටම විතරයි කියන කාරණාව තේරුම් ගන්න. තේරුම් අරගෙන තමුණු දුකෙන් මිදිලා අනිත් අයවත් දුකෙන් ඈතර කරවන්න කටයුතු කරන්න කියන කාරණාව මතක් කරමින් අද දවසේදී මගේ මේ දේශනාව අවසන් කරනවා. හැම දිනාටම උතුම් නිර්වාණ සම්පත්‍ය අවබෝධ කර ගැනීම සඳහාම මේ දේශනාව හේතුපොනිශ්චයම වේවා කියලා සාදු කියලා හොඳයි කල්පනා කරගන්න. අපි සියලු ආකාරයෙන් මේ ධර්ම දේශනා කළ පහල කරගත්තව සියලු කුසලයන් ලෝසසුන් සුරකින්න පිං උතුම් සුරකින්න සුරරාජ සමුය ආනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවිසිරු වඩා වර්ධනය කරගන්නමින් දිව්‍ය පතන බෝධිකින් උතුම් වෙන සනසෙත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්න. ඒ වගේම විහාරස්ථානයේ වැඩ සිටින ගෞරවනීය ලොකු හාමුදුරුතුමා මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරනවා. පින්වත් ස්වාමින් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ඇතිවීමෙන් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් වන සැනසෙන්නට මේ කුසල ධර්ම හේතුපාරමී වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. මේ සඳහා උදව් උපකාර කළා වූ සහ සම්බන්ධ වුණා වූ ඒ සියලුම දෙනාට මේ සියලුම දෙනාගේ නමින් ස්වීකාරය කළා වූ මේ ජීවිත සාංශාරික ජම් ඥාති සම්‍යක් සිටන්ගේ සියලුම ඥාතින්ද මේ පින් අනුමෝදන් සුඛී සූපත නිවනින් සැනසෙත්වා කියන අදහසින් ඉදම් මේ ඥාතිනම් හෝතු ගාතව කියන ඥාතින්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා ඒ වගේම මේ පින්වතුන්ටත් මේ සඳහා උදව් උපකාර කළ සහ සම්බන්ධ වෙලා එන්නට නොහැකිව ගෙවල් දොරවල් වල යම් තාක් පිරිසක් සිටිනම් ඒ සෑම දිනකටම දැකලා බලලා අතහිත දීලා උදව් උපකාර කළා වූ සීල දෙනාට මේ පින්වත් සීල මොහ දෙනාට පින් අනුමෝදන් වූ දිව්‍යංගේ දේව ආශිර්වාදෙන් තුන්වංශතු අනන්ත ගුණ බලයෙන් මේ මහ පුණ්‍ය ශක්තිය බලයෙන් මේ සෑම දිනාගේ මෙලොව ජීවිත වලට ඇතිවනෝ ලෙඩ දුක් කරදර බාධක අපලෝ පද්‍ර දුර් වේවා කරන කෙන යහපත් දස්සල සමුද්ද වේවා සසර වසනාතුරු සාපිපාසා දිව්‍යකර දුක් දුප්පත් අසන දිදු භාගරත් පත්නෝයි බුදු පසේබුදු මහරහතන් වහන්සේලා නිවිසනසි පැමිණ වඩා දාලා උතුම් වජරාමර නිර්වාණ සම්පතිය අවබෝධ කරගන්නටත් මෙම කුසල ධර්මයේ සෑම දිනකට උතුම් නිවන් පිණසම පාරමී වේවායි කියලා සාදු කියන්න. ඒ වගේම කලන කමෙන් සිහිපත් කටයුතුයි මේ පිමුතුන්ට මේ අවස්ථාවේදී බණ දහම් කියලා දෙන්න මේ වටපිටාව ලැබුණේ මට මේ ඕස්ට්‍රේලියාවට පොඩි ආන්දරන්ට මේ රටට එන අවස්ථාව ලැබුණේ විශේෂයෙන්ම ඩෙන්ඩ්‍රෝන් ධම්මදීප භවන මධ්‍යස්ථානයේ ගරු විහාරාධිපති අවසරයි අපේ අකරවිට සංඝානන්ද මහානායක මාහිම්පන් වහන්සේ නිසයි. ඉතින් ඒ වගේම ඒ ගුවන් ටිකට් පත් හදන්නට ඒ නායක හමුදුරුවොත් ඒ වගේම බ්‍රිස්බේන් නගරයේ ඒ අමරතුංග පවුලේ ආදී ඒ කීප දෙනෙකුත් උදව් වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අපේ අවසරයි අකරවිට මහානා ඒක මහහිම්පාණන් වහන්සේට අනුමෝදන් කරනවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවී චිරජීවනයේ තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද ලැබීමෙන් බොහෝ කාලයක් ලෝකයේ වැඩ සිටමින් ලෝකයට සම්බුද්ධ ශාසනයට සේවයක් කරන්නට අද මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසල ධර්මයන් උන්වහන්සේට අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවී ඇතිවීමෙන් කායික මානසික සැනසිල්ල උදා වේවා. මෙලෝ ජීවිතය සාර්ථක වේවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් නිවනින් සැනසෙන්නට මේ කුසල ධර්මයෝ නායක හම්දුරන්ට පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා. ඒ වගේම ඒ විහාරස්ථානයේ වැඩ සිටින අනිත් ස්වාමීන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම මට මේ අවස්ථාවේදී මේ ගමන එන්නට සම්බන්ධ වුණා ඒ විහාරස්ථානයේ දායක සභාවේ සභාපතිතුමා ඇතුළු ඒ දායක සභාවටත් පුණ්‍යානුමෝදනා කරනවා. මොකද ඒ ආරාධනා ලිපි ලියලා ඒ වගේ කටයුතු කරන්න හැම වෙලාවෙම මහානායක හමුදුර බැහැ දැකලා එහාට මෙහාට පරිඩ කියලා නිහඬව අප්‍රකටව නොදන්නා කමෙන් ඉඳගෙන ලොකු සේවයක් කළා. ඕගලන්ට මේ බණ ටික කියලා දෙන්න තව අපේ පත්මසිරි ලියනගේ මහත්මයා, ඒ වගේම ලංකාවේ දේශප්‍රිය වීරක්කොඩි මහත්මයා යන පින්වත් මහත්වරු බොහෝ මෙසිතින් මතක් කරනවා. ඒ අයටද මේ කුසල ධර්මය අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඒ අයද ප්‍රාර්ථනි බෝධිකෙන් උතුම් නිවන සැනසෙත්වා කියලා හැම දිනාටම සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඕමම හැම දිනම වන්දනා කරගන්න. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායනෝ චත්තරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ ස්කම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිජ්ජතු.